රූපේ. ඒකට අදාළ මේ විදිහට කතා කරන්න හොඳයි නේ. මේ ශරීරයේ ගැන ප්‍රශ්නේ අහගේ කමුදයි ශරීරය ගැන බලන්න කියලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කියනවානේ නේද? ඒකට සතිපට්ඨාන භාවනාවල ගත්තාම කායanusasana ආකාරය අජත්ත රූපේ ගැන බලන්න පටිච්ච රූපේ ගැන බලන්න නේද? ඉති අජත්තං ආකාය කායන පස්සේ ඉති බහිද්දාව කායයන් පස්සේ විදිහට. එතකොට අජත්ත රූපේ කියනකොට අපේ ශරීරයනේ පොදුවේ බහිද්ද රූපේ කියනකොට මදුරුව එහෙම එන්නේ නැද්ද සම්මත?
මිනන සම්පූර්ණ
එතකොට මේ අජත්ත රූපේ ගැන බලන්න කියනවා බහිද්ද රූපේ ගැන බලන්න කියනවා නේද? ඒකට අපිට ශරීර රූපේ බලන්න ඕන. ඒ බාහිරව තියෙන හැම රූපයක් ගැනම බලන්න. ඔය දෙකට මුළු ලෝකෙම අයිති. ඔව්. නේද? ශරීරයයි ආදීගේ බාහිර දේවල්. ඒක කායන පස්සනාව දීලා තියෙන්නේ රූපය පිරිසිඳ දකින්න. රූපය ඇත්තෙහි ඇති දකින්න. ඇයි එහෙම දකින්නේ? කියන්නේ අපි ඔක දැකලා නැති හින්දා. يعني සාමාන්‍ය ලෝකයා රූපය ඇත්තෙහි ඇති දන්නේ නැති හින්දානේ. භාවනා ක්‍රමයක් දීලා තියෙන්නේ ඇත්ත අවබෝධ කරගන්න. නේද? එතකොට ආනපස්සනාව වඩන්න තියෙන්නේ රූපේ පිරිසිදු දකින්න තාක්ක. රූපේ යථාභූත ස්වභාවය පවතින ඇත්තක් තියෙනවා. අපි දන්න ඇත්තක් තියෙනවා. ඒක පවතින ඇත්ත ඩිපෙන්ඩ්. ඒක අපි දන්න මට්ටමේ ඉඳලා ඇත්ත ඇති හැටි දකින්න මට්ටමට ගෙනියන්න තමයි ආනපස්සනාව තියෙන්නේ. මේ එතකොට ඒකෙදි බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ කය ගැනත් බලන්න බාහිර දේවල් ගැනත් බලන්න මෙහි කරලා බලන්න සිහිය පිළිටන්න දෙයි.
බලකොට රූපේ ඉඳලා හනහත්
වෙනවා නැත්නම් ඒක එකක් රූපයක් නම් රූප. මේ Tamanට මේක අජ්ජත්තරන් ඒක බලන්න බහිද්දනම් ඒක අතවිසි රූප වලින් ඕන එකක් බහිද්ද වෙන්නත් පුළුවන් අජ්ජත්ත වෙන්නත් මේ තමන්ගේ ශරීර රූපෙත් 28ට බෙදන්න පුළුවන්. බාහිර දේකුත් නම් 28ට නොවුණත් කීපයක් හරි තියෙයි නේද? සුද්දාස්කේ කොහොමද තියෙනවා? මොනවම ඉතින් ගන්න පුළුවන්. ඒ ඕනම පොදුවේ රූපයක ඇත්ත දකින්න තියෙන ක්‍රමේ තමයි කායනපස්සන. ඒක පිළිගන්නවනේ නේද?
කායනපස්සන වෙන්නේ කායගත සත්‍යයේ
ඒක කායනපස්සනාව යටතේ ඉන්න එකක්. කායගත කය සම්බන්ධ කායනපස්සනාව යටතේ මම හිතන්නේ ප්‍රධානම 14ක්
තියෙනවා.
14ක් තියෙනවා. නේද? 14ම තියෙන්නේ ශරීර සම්බන්ධ. ඔව්. ඒකම ධාතු මනසිකාරය වෙන පුළුවන්. පුළුවන්. ඉරියාපත වෙන්න පුළුවන්. ඔහොමම තියෙනවනේ. ඒ මොන එක ගත්තා පොදු ටිකක් තියෙනවා. ඉතින් අජත්තං වාකායකයන් පස්සේ විහෙරති බහිද්දා වාකායකයන් පස්සේ අජත්ත බහිද්දා වාකායකයන් පස්සේ විහෙර. නේද? අර 14කම උපදීනවා. ඊළඟට ඉතුරු කෑලි ටිකක් තව තව විස්තර කියනවා නේද? සමුදය ධම්මානුපස්සීව. වය ධම්මානුපස්සීව. සමුදය වය ධම්මානුපස්සීව. කායස්මින් විහෙරති කියලා එනවා. අර එක එක කොටස කායගත සතියටත් තියෙනවා ආනාපාන සතියටත් තියෙනවා 233 මේ ධාතු මනසිකාරයටත් තියෙනවා මේ ටික පොදුයි. අජත්ත කයෙහිත් මේක බලන්න බහිද්ද කයෙහිත් මේක බලන්න අජත්ත බහිද්දවත් බලන්න ඊළඟ සමුදය බලන්න වය බලන්න සමුදය වය ධම්මානුපස්සීව
අච්චවචනේ
බාහිර කය ගැන කියන එකේ අපහැදිලි දෙන්නට කියනවා.
මම
පරිච්ඡේදයේ කුලෙකේ ශරීර කොටස් ගැන නෙමෙයි කියන එක පුත්‍ති. ඒක උදේ
නෑ නෝ ප්‍රශ්න කරන්නේ.
ඒ දෙකම කන්ද කියන එක හරියට අවබෝධය
ඉස්සෙල්ලාම කියන්නේ දැන් අජත්ත කියන එකේ ප්‍රශ්නයක් නෑ
නෑ.
තමන්ගේ ශරීරයේ
ශරීරයේ කොටස් දෙක ගැන එහෙම බලනකොට ඒක ගැන කියන ගැටලුව
බහිද්ද කියන එක තමයි ගැටලුව නේද?
ඔව්. බහිද්ද කියන එකේ බහිද්ද ආත්ම කෙනෙකුගේ රූපේ කොටස් කියන එක ගැන තමයි ඔය ගැටලුව.
ඒකට උත්තරේ හොයාගන්න.
ඒක තේරුම් ගන්න කොහොමද කියන්නේ?
වාසලා උඹ දිහානේ බහිද්ද බහිද්ද රූපේ කියන්නේ බහිද්ද කාය කියන්නේ කොට කියලා.
මෙතන තියෙනවා විදේත රූපලාප විදේත
මොකක්ද කියන එක තමයි ප්‍රශ්න. ඒ වචන ටික තියෙනවා.
සතිපට්ඨානේ තියෙනවා.
ඒක බුද්ධ දේශනාවනේ අපිට වෙනස් කරන්න බැහැ. ඒකට ඒ වචන දෙක තියෙනවා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ අජ්ජත් කියන්නේ මොකද්ද බහිද්ද කියන්නේ කියන එක නේද? විසඳ ගන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ. අජ්ජත් කියනකොට මේ ශරීරයේ කියන එක පිළිගන්න ඕනේ. එතකොට බහිද්ද
නන්නේ
ඒ සාමාන්‍ය පරිවර්තන වල එන්නේ අනුන්ගේ කයත් බලන්න කියලා.
අනුන්ගේ කය බලන්න
එහෙම තමයි කියන්නේ.
ඉදිරියේ ගින රූපේ ගැනද එහෙම නැත්නම්.
හැබැයි ඔක ප්‍රායෝගිකව කරන්න ගියාම තමයි ගැටලු වෙන්නේ.
ඒක තමයි
තේරුස් වදියා බලලා ඉන්න පුළුවන්. අනුන්ගේ උස් වදියා බලලා ඉන්න පුළුවන්. ප්‍රශ්න එනවා නේද? ගැටලු
වෙනවා
ඉතින් එක එක මත තියෙන මම මේ පොදුවේ සාමාන්‍යයෙන් මම අදහස් කරන්නේ මගේ තියෙන අත්දැකීම් අනුව මේ අජත ශරීරය කියන්නේ මේක අජත රූප මම පොදුවේ කය නෙමෙයි
රූප තමයි
අජත රූපේ මේ ශරීරය බාහිර රූප කියන්නේ ශරීරයටයි තියෙන තියෙන්නේ මේ බාහිරයි
කියන
මට
සයාව වෙන පුළුවන්
බණ කඩියව
වෙන මේක කතා කරනවා
පොදුවේ රූප ටික ඔක්කොම අයිති වෙන්න තමයි බුදුහාඳුරෝ මේ මුළු ලෝකෙම අහු වෙන්න තමයි මේක කියලා තියෙන්නේ අපි රැවටෙන තැනක් තියෙනවා නේද? ඒ රැවටීමේ මිදෙන්න මාර්ගයක්
කම්පියුටර් එක. ඊර මේ වැදගත් කතාවක් කියනයි තියෙන මේ අහගෙන ඉති පොඩ්ඩ.
එතකොට අපි
මං චුට්ටකින් ඉන්නේ.
ඕකේ බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා නේද? දැන් රූපේ ගැන බලන්න මේ බලන්න විදි ටික. ස්පන්ද වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න, ආයතන වශයෙන් ඇත්ත දකින්නම් නම් ඔය විදිහට මෙනෙහි කරන්න කියලා. එතකොට එතන මම ගන්න ඔය තුنين ඕන එකකින් යන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ගන්නේ අපිට පහසු විදිහට ගන්න ආයතන. ආයතන. ආයතන විදිහට බලන්න කීපු එක පැත්තෙන් මම විස්තර කරනවා. දැන් අපි ආයතන කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස. හයනේ එතකොට ඇහැ නිසා අපි රූප ගැන දැනගන්නවනේ ඇහෙන් දකින ඔක්කොම රූප නේ එතකොට ඇහෙන් දැකලා දැනගන්න රූප මජ්ජත් රූපෙත් තියෙනවා බාහිර රූපත් තියෙනවා අපේ ශරීරයේ මොනවාරි මේ අප දැක්කම දැන් මට මේක අජ්ජත් එළියේ මොකක් හරි දැක්කොත් උපවහන්සේලාගේ අපත් දැක්කොත් ඒක බාහිර නේද එතකොට ඇහෙන් දැකලා අජත්ත රූපෙත් දැනගන්න පුළුවන් බහිද්ද රූපත් බාහිරව තියෙන ඒවාත් දැනගන්න පුළුවන් කණෙනුත් ඔය විදිහට පුළුවන් නේ බාහිර සද්ද කොහොමත් ඇහෙනවා, අපේ සද්දත් සමහර විට ඇහෙනවා. ඒකට නාසයටත් ප්‍රයෝගී හිතස ගන්ධ සුවඳත් වෙනවා, තමන්ගේ ගන්ධ සුවඳත් සමහර විට දැනෙන්න පුළුවන්. ඒකට ඒ සුවඳෙන්නුත් අපි දැනගන්නවා මේක මේ ශරීරයට අයිතිද බාහිර රූපයකට අයිතිද කියලා. ඒ වගේ ආයතන හයකටත් එකම දැනගන්න පුළුවන්. ඒකට මේ ආයතන වලට අරමුණු වෙන ඒවා තමයි රූප විරාම. දැන් අපි මනස ඕනම් පැත්තකින් තියලා ඇහැ කන නාසය දිව ශරීරයට අරමුණු වෙන ඔක්කොම රූප ගණයට වැටෙනවා. අපිට ආරම්භන විදියට කියන්නේ රූප රූප, සද්ද රූප, ගාන රූප, මේ රස රූප, පොට්ටබ්බ රූප කියන්නේ ඒ රූප ගණයට. ඊළඟට ඕවා ගන්න ආයතන 6 ආයතන 5 වැටෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන පහත් අපි රූප ගණයට දාන්න නේද? ওই 10 කියන්නේ ඇහැයි රූපයි කනයි ශබ්දයි නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි ස්පර්ශයි කියන රූපස්කන්ධයට දාන්න රූපේ විදිහට. එතකොට ඔය පැත්තෙනුත් අජ්ජත්ත බහිත්ත කියලා අපි වෙන් කරනවා. ඇහැ කන නාසය දිව ශරීරය අජ්ජත්ත රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ බහිත්ත අහිත ආයතන කියන්නේ අජ්ජත් ආයතන වහිත ආයතන නේ. පහ පහ මනස නැතුව මන ධර්ම නැතුව ඒක එතනිනුත් එතකොට අජ්ජත් බහිද්ද බෙදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක විදියට දැන් ඔය කොහෙන් ගත්තත් දැන් රූපය මං කිය රූපය පිරිසිඳ දකින්න ක්‍රමයක් තමයි කායanusasanam කියන්නේ. එතකොට ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අජ්ජත් රූපෙත් විමසලා බලන්න තියෙනවා, බහිද්ද රූපෙත් විමසලා බලන්න තියෙනවා නේද? සිය පිටන්න තියෙනවා. දැන් අපි බහිද්ද කියන ඕන රූපයක් දැනට නිකන් අරගන්න ඔය එළියේ පේන දෙයක් හරි අපි සද්දේ දිලා සයන් එක කරගෙනා කියලා දැනගන්නවා නේද? තව එනවාද මොනවා හරි? ඔර්ලෝසුවේ සද්දයක් එහෙම ඇහෙනවා. ඔර්ලෝසුවේ සද්දයක් එහෙම ඇහෙනවා.
ඔර්ලෝසුවේ සද්දයක්
නෙමෙයි, සයන් එක කරගෙන ඉන්නේ සද්දයක්. දැන් ඒ සද්දය ඇහෙනකොට අපි මොකද්ද දැනගත්තේ? සයන් එක සයන් එකක් කරගෙනා කියලා දැනගත්තා. දැන් ඔතෙන්දී මොන ආයතනද සම්බන්ධ වෙන්නේ? සද්දය ඇහුණා නේද? සෝතය, සුඛන. සෝතායතනෙට පුළුවන් මොකක්ද? දැන් ආයතන පිළිසෙඳ දකින්න ඕන ආයතන විදිහට බලන්න. සෝතායතනෙට කරන්න පුළුවන් මොකක්ද? සද්දයක් කරන් දෙන එක විතරයි. රූපාරම් දෙන්න බෑ, වර්ණාරම් දෙන්න බෑ. ගන්ධ සුගන්ධ අරන් දෙන්න බෑ, රස අරන් දෙන්න බෑ නේ. සද්ද සංඥාවක් කරන් දෙන එක විතරයි කනට පුළුවන්. වෙන ආයතන වල එක වැඩක්වත් කනට කරන්න බෑ නේද? දැන් අපිට ඇහුනේ සද්ද විතරනේ. හැබැයි අපි දැනගත්තා ෆෑන් එක ෆෑන් එක කියන එක සද්දයක් නෙවෙයි.
ෆෑන් එක කරකෙන
රූපේ නේද? දැන් සද්දෙට අමතර රූපයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඇහෙන් දකින්න පුළුවන් රූපයක් දැන් අපිට හිතට පේනවා නේ. අල්ලලා බලන්න පුළුවන් රූපයක් දැන් හිත දැනගෙන. මොන සංඥාද? දැන් ඒක දැනගන්න දැන් සද්දේ තියනවාද ඒක? සද්දේට අයිති නැහැ මේ කියන්නේ. රූප කියන්නේ දැන් ඇහෙන් දකින්න පුළුවන් එකක් නේද? අල්ලලා බලන්න පුළුවන් එකක් උතන තියෙනවා. මේ ටික කොහෙන්ද ආවේ? ඇහුනේ සද්ද විතර.
මුලින් තිබුණ සංයෝගනේ.
මානස. ඒ කියන්නේ සද්ද ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි ওই ටික ඇවිල්ලා. නේද? ඒකට සෝතායතන විතරක් නෙමෙයි මන ආයතනේ වැඩ කරන්නේ. කන ආරම්භ වන සත්ව සංඥාව ගැන දැන් කල්පනා කරමු. මනස මේ මන
ඒක
පෙර අත්දැකීමක් නේද? පෙර ඇසුරක් නේද?
මේක නිවැරදිව නැහැ. පෑනක කරකන හරි සුන්දර කරනවා දන්නවා පෑනක කරකන. ඒ වගේ පෑනක කරකන පෑනක මොන විදිය පෑනකද කියලා හරියටම අපේ ඇඳෙනවා තමයි තන්දර වගේ පෑන තියෙන මේ වගේ පෑනක තියෙනවා. දැන් අපි අපි දැකලා තියෙන සංකේතවත් තමයි අපි මනස
තියෙන්නේ.
ඔව්. එන්නට ඇත්තම මේ නවත් කරලා බලන්න අපේ කුඩු දෙකක මේ නතර තියෙන්නේ. ඒක වෙනස් කරනවා පෑනක
හතර දෙනාට කිව්වොත් ඔය ෆෑන් එක අඳින්න කියලා.
එක්කෙනෙක්
පාට වෙනස් වෙනවා. එක්කෙනෙක් අටු දෙකක එකක්. එක්කෙනෙක් අටු තුනක එකක්. තව කෙනෙක් අටු හතරක එකක්.
හතර දෙනාම නේද?
කවුද හරි? හතර දෙනාම හරිද? නැත්තම් එක්කෙනෙක් හරිද? නැත්තම් හතර දෙනාම වැරදි? අපිට ටික අපි හොයන්න. අපිට හොයන්න. හතර දෙනාම හරි වුණොත් ඒ ෆෑන් ಜಾති හතරම අතර තියෙන්නේ. ඒක වෙන්නේ
නැහැ.
එහෙනම් හතර දෙනාම හරි කියන එක වෙන්න බෑ. මේ
හතර දෙනාම වැරදි කියලා කියන්න බෑ.
ඒ කියන්නේ එක්කෙනෙක් හරි හරි වෙනවා.
එක්කෙනෙක් හරි ඒක තමයි ඒක හරි නම් 100ක් වන්දු. එක්කෙනෙක් හරි හරි යන්න ඉඩ තියෙනවා.
හරියන්නේ ඉඩ
තියෙනවා.
හරියන්නේ ඉඩ තියෙනවා.
සමාජයක්වත් කියන ගමන්ෙත්
නැහැ. 100ට 100ක් හරි කියන්න බෑ නේ.
100ක්ම හරි.
සමහර විට හරි.
ඒක නේ අපි තියෙන සංඥාව අපි තියෙන සංඥාවද අපි අඳින්න. එකක් මේ විදිහේ කරන සංඥාව
මනක අපි 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 තව පැත්තකින් බලමුක දැන්. ආයතන ඔය ආයතන දෙක විතරනේ අතර සම්බන්ධ වුනේ කණයි මනයි නේද? සෝත ආයතනේ කණ ආයතනේ විතරනේ අතර සම්බන්ධ වුනේ වෙන ආයතන දෙකට ගාවේ නැහනේ.
නැහැ.
එතකොට සෝත ආයතනයට පුළුවන් සබ්ද සංඥාවක් දෙන්න විතරයි. ඊට වඩා දෙයක් බැහැ. නේද?
ඔව්.
දැන් අපි හොයා ගන්න ඕනේ මන ආයතනෙට තියෙන හැකියාව මොකක්ද? මේ ආරම්භීපු ශබ්ද සංඥාව දිහා බලාගෙන කල්පනා කරන පරණ අත්දැකීම ඈ
ඕකෙකින් සුදමියද අර ඇහැට නුදක්කට දෙන පෑන් එකක් කරකිනවා කියන එක දැන් මේක නිකන්
කලින් අත්දැකලා තියෙනවා
අත්දැකීම අනුව ඒ තමමගේ කල්පනා හැකියි දැනුම මත තමයි අනුව තමයි දෙන්නේ පෑන් ගොඩක් දකලා තියෙනකම මොනවා මොකද ඒ
පෑන් හදන කෙනෙක් නම්
හදන කෙනෙකුට
ඊට වඩා විස්තර කියන්නේ. දැන් නිකමට හිතලා බලන්න අපේ පෙර අත්දැකීම නැති වුණා නම් එහෙම මොකක් හිතෙයි? පෑන් එකක් ගැන මීට කලින් අත්දකලම නැහැ. පොඩි ළමෙක් ගන්නකො පෑන් එකක් දැකලවත් නැති කෙනෙක්. එයාටත් ඔය සත්‍යය. එයාටත් හැදෙයිද අපිට හැදෙන රූපේ? දැන් එයාටත් හැදෙයිද අපිට හැදෙන රූපේ?
ඈ එයාට හැදෙන්නේ නැහැ.
එයාටත් හැදෙයිද අපිට හැදෙන රූපේ?
නෑ නෑ. ඉතල විදිහට එකක් එයාට හැදෙන. ඒකට ඉතල සම්බන්ධ වහින් දෙනවා ඇති.
අනුත් එයාගේ සංඥාව
වැස්සේ වහිනවා ඇති වැස්සේ
දා. ඕකම සම්බන්ධයක් කියන්නේ වහිනවා ඇති කියලා එයා
හිතනවා. ඔව්. මනසේ සංඥාව
වෙනවා. ඔව්. ඇත්තටම ඊයරේ මම මේ අපේ වෙනදාගෙන හිටියේ අපේ තාත්තා ඉන්න හරි වයසයි. අවුරුදු 95 දැන්. මම තාත්තා ඒ කාමරේම තමයි මාත්
හිටියේ.
දැන් අපාර වෙලාවට ජනේලේ අරිනා, අපාර වෙලාවට වහනවා මම තාත්තටයි කවාලු. ඒක අර හීතල වෙන හින්දා ජනේලේ ගහලා තියෙන පොඩි ෆෑන් එකකුත් තියෙනවා. මට උදේ ඉඳන් මෙහෙ එන්නත් තියෙන එක ඉතින් හිටපු ගමන් ඇහැරෙනවා මේ මාන්දර මේ. අතන ගමන් ඕකාලා සද්දයක් එනවා. මම බැලුවා මේ ට්‍රැක් පොඩි පොදයක් වගේ තිබුණා. වහිනවා තමයි දැන් තාත්තට හිතල ඇති පිනිනවා ඇති කියලා අන්න ඇවිතලා ගියා ජනේලයට බලනකොට දැන් මන් රෑ ෆෑන් එක ඔෆ් කරලා තිබුණා අත්ත ෆෑන් එක දා. ෆෑන් එකේ ඉස්සෙල්ලා තමයි මේ ඇහේ. මට නිකන් සීතලකුත් වදිනවා. දැන් මං ජනේල ගහන්න තමයි නැගිටලා ආවේ. තාත්තට සීතල වදිනවා. මගේ තාත්තා ගෑනද තිබුණේ ජනේලෙක. මං ටිකක් එහායි. අස්සේ බලනකොට ජනේලේ ඇරලත් නැහැ, වහින්නෙත් නැහැ. ෆෑන් හද්ද. ඒ නිසා මට සීතලකුත් ඇවිල්ලා. ඒ කාලේ දැන් මං හිතපු එක ඔක්කොම වැරදි. දැන් මේ අවස්ථාවේ කෙලින්ම මුලා කරලා. දැන්
සංයෝජිතලිට.
ඔව් දැන් එතන දැන් මම මුලා වුණේ මේ කණෙන් අරන් දීපු සද්දෙටද සද්ද ගැන හිතපු එකද? කනේද වැරද්ද තියෙන්නේ මනසේද?
කනේ
සද්දේ අරන් දුන්නා. ඒක එන්නේ නැත්නම් කනේ වැරද්දක්.
ඔව්. එතන වැරද්ද කනේ.
ඔව්. ඒක වැඩ කරන කණක් කියන්නේ සද්දේ ඇහෙන්න ඕනේ. ඒක සද්දේ ඇහුනේ කියන්නේ මේ ප්‍රශ්න. සද්දේ ගැන හිත කල්පනා කරපු ටිකෙන් තමයි මුලා කරලා තියෙන්නේ. නේද? හිත තමයි දෙවිලිය වහිනවා.
ඒකත්
කලින් මන්න රෑ අත්දැක පොද ගහනවා දැන් කලින් වහිනවා ඇති කියලා තමයි අර පෙර අත්දැකීමත් එක්ක දැන්.
ඒකට සමාන නැත්නම් අපි උලනල කෙනෙක් ඉවරදගෙන ගොඩක් අපි
දැන් එතන අපි දැන් මුලා වුණ තැන් ටික හොයාගමු. දැන් එකක් කණෙන් නෙමෙයි මුලා වුණේ, ඒක ගැන හිතපු මනස නේද? මුලා වෙන්න උදව් වුණා මගේ පෙර අත්දැකීම, අතීත අත්දැකීමක්
ආවා.
ඔව්. ඔය සද්දෙට වැස්ස වගේ කියන පරණ අත්දැකීමකුත් ඇවිදිනවා. ඈ? ඒක පෙර අත්දැකීමක් නැතෙන්ට ගත්තා. එතකොට මට නුවණ සිහිය නුවණ නැහැ. අතීතේ දැන් තියෙන්න බෑ. අතීතේ ගෙවිලා
ඉවරයි.
විරුද්ධ වුණ දෙයක් මන් දැන් තියෙනවා වගේ සම්බන්ධ කරලා නෑ. අතීත අත්දැකීමට මේ මොහොතේ පැවැත්මක් නෑ. එතන එකම නාව. තව එකක් තමයි මේක ගොඩාක් තියෙන උලා වෙන තමයි කීපයක් විතරක් තියන්නේ. දැන් මං දැනගත්තේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා නේද? ඇත්තටම මනසෙන් කල්පනා කරලා හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩන්නේ. ඕක එළියේ තියෙනවා කියලා විශ්වාස කරපු එකක් මොඩ කමන්නේ. හිතෙන් කියපු දේ හිත දැනගෙන තියෙන. හිතෙන් හදපු දේ හිත දැනගෙන. ඔක එළියට සම්බන්ධයක් නෑ. ඉතින් අද උදේ හිත දැනගත්තා කියන පිළිමයක් දැක්කා වගේ වැඩ.
ඇතුළේ
සිද්ධ වෙච්ච දේ. ඕක දකින්න නැතුව අපි ඕක එළිය කියලා විශ්වාස කරනවා. ඒ තව මොඩ ගමන්නේ. තව මුලා වුණා. දැන් ඕක පෙන්වන්න තමයි මම අර එක උදාහරණ ගන්නවා. දැන් වතුරට ඉබෙන බල්ලෙක් ගත්තොත් බුරනවනේ. ඡායාවට රැවටිලා ඌ හිතන්නේ තව බලන්නේ කිකිනවා. එතන වෙලා තියෙන්නේ ඌ හිතන් හිටියේ එළියේ තියනවා කියලා විශ්වාස කරනවා. නේද? ඡායාව දකින්නේ ඇහෙන්නේ දකින්නේ. ඇහෙන් අරන් දෙනවා ඒ සතහනේ බල්ලෙක් වගේ සතහනක් තියෙනවා. ඇහේ වරදන්නේ නැහැ. ඇහැ පේන හින්දා නේ
පේන්නේ.
ඔව්. ඒක ඇහෙන්නේ නේ වැඩ. ওই සතහන ගැන කල්පනා කරන මනස. මනායතනෙන් තමයි මුලක් නේද? එතකොට ඒ බල්ලා අර ඇහැ අරන් දීපු ඡායාව ගැන ප්‍රතිබිම්බ දිහා බලලා කල්පනා කරනවා. මොකද ඒ ඉන්නේ නම් බල්ලේ. දැන් ඔන්න පෙර අත්දැකීම ගත්තා. පෙර ඇසුරත් නැතත්. දැන් මේ සම්බන්ධ.
ඒක මොකද කියන්නේ සම්බන්ධයක් නැත්නම් දැන් අපි මෛත්‍රී භාවනාවක් කරනකොට ඒක තව කෙනෙකුට බලපාන්න කොහොමද කියන්නේ? මොකද ඇතුලේ වෙන දෙයක්
නේද? ඒක අපි එහෙම බලපෑමක් තියෙනවා.
ඒක තමයි
ඒක වෙනම කතා කරමු මේක. ඒක පොඩ්ඩක් විචාරය.
ඒකට
දැන් තේරුම් ගන්න චක්කායතනේ මන ආයතනේ බල්ලවතුකට. එතකොට ඌ ඇත්තටම එහෙම දකිනවා. නේද? ගෙන් ඇහුවත් ඇයි පුරන්නේ කියලා අර බල්ලෙක් කියනවා. ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? පේන හින්දා කියලා. නෑ. වරදන්නේ. පේනවා බල්ලෙක්. ඒක. උහිතනවා පේන දේ තියෙනවමයි.
කන දෙවිවත් තමයි හැබැයි ඉන්නකොට.
ඔව්.
කුරුල්ල එනවා.
කුරුල්ල කොටන්නේ නේද? ඒක උහිතන්නේ මේ පේන්නේ තව කුරුල්ලෙක් ඉන්නවා. නේද?
කන්නඩිය පිළිවෙලක් කාම දැන් අපලක් ගන්න කන්නඩිය
ඒක
උඩ පේනවනේ ජලයෙන්
ඔව් දැන් මන්නිකන් ඔබ වහන්සේලාගෙන් අහපොත් දැන් එතන පුතුවක් තියනවා නේද ඇයි එතන පුතුවක් තියනවා කියන්නේ පේන නිසානේ විශ්වාස කරනවා තියෙන පුටුව තමයි දෙන්නේ
කියලා විශ්වාසයක් තියෙනවා පුටුවට තියෙන විශ්වාසයක් තියෙනවා
පුටුව තියෙන සංඥාව
දැන් අපි අර බල්ලගෙන් අහුවත් ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ
මොනවද තේරෙන බල්ලෙක් ඉන්නවද බල්ලෙක් ඉන්නවද බල්ලෙක් වෙන්නත් උනම් බල්ලක් ඉන්නවා
ඔව් ඔකේයි අර පේනවා
පේනවා බල්ලෙක් ඉන්නවා අපිට ඒකේ පුරන්නේ කියලා හවත්තු කැත්තා අර හතරත් එක්කනේ කියනවා නේද
කන්නේ ඇයි ඉන්නවා කියන්නේ පේන නිසා
බලන්න තේම කියන්නේ
අපි ඇයි අතන පුටුවක් තියනවා කියන්නේ පේන
නිසා
අපි දැඩිව විශ්වාස කරනවා පේන දේ තියනවා කියන්නේ නැත්තම් තියෙන නිසා තමයි පේන්නේ බල්ලත් කලේ ඔය වැඩි තේන නිසා තියනවා නැත්තම් ඉන්නවා බල්ලෙක් ඉන්න හින්දා තමයි ඔහොම පේන්නේ කියලා ඌ හිතනවා අපිත් ඒක කොහොමද අපිත් කරන්නේ පේන හින්දා පුටුවක් තියනවා නැත්තම් පුටුවක් තියෙන හින්දා තමයි ඔහොම පේන්නේ දෙන්නම ඇහැ පාවිච්චි කළා ඇහැට පුළුවන් මොකද්ද ඇහැට පුළුවන් වර්ණ සතහනක් ඇතුලේ මේ කාච් එක හදනවානේ ප්‍රතිබිම්බයක් චිත්‍රයක් හදලා දෙනවා. ඒක තමයි කන්නාඩි ඇතුලේ චිත්‍රය වගේ නේ ප්‍රතිබිම්බය. ඒකට අපේ ඇහෙනුත් කරන්නේ මොකද බල්ලගේ ඇහෙනුත් කරන්නේ ඕක. මේ ක්‍රියාව එකයි. ඊළඟට මනස මොකද්ද කරන්නේ? ඇහැ හදලා දීපු එක ගැන කල්පනා කරනවා. ඒක තමයි ඇහැ තමයි ගන්නවා කැමරාවක් කියලා කැමරාවෙන් ෆොටෝ එක ගත්තා. දැන් අපි ෆොටෝ එක දිහා බලන්න අඳුර ගන්න හදනවා. කවුද මේ මොකද්ද? ඒ වගේ වැඩන්නේ. ඒතර බල්ලගේ හෙත්තුනේ ඕක. ඇහෙන් අරන් දුන්නා ෆොටෝ එකක් වගේ එකක්. ඒකේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. ඒ උඹ ආ මෙහෙම පේන්නේ නම් බල්ලෙක්. කල්පනා කරනවා නේද? ඒක හිතෙන් කියනවා හම් පේන්නේ බල්ලෙක්. ඌ එතනින් නවත්තන්නේ. ඔය පේන බල්ලා අරහි ඉන්නවා. කියලා විශ්වාසයි. හම් සිද්ධියන්නේ ඉඳලා අපේ මොකද්ද මේ අපිට දැන් ෆොටෝ එකක් ගත්තා ඒක නිකන් පුටුවක් වගේ චිත්‍රයක් තියෙනවා අපි ඔබ දිහා බලනවා හම් පේන්නේ නම් පුටුවක් කියලා හිත කිව්වොත් නේද එතනින් නැවැත්වුවේ නැහැ ඒ පුටුව තියෙන්නේ බාහිර කියලා බාරගත්තනේ දැන් බල්ලගේ දැක්මයි අපේ දැක්මයි වෙනසක් තියෙනවා මොකක්ද ඒක?
බල්ල සමවේදී වෙනවා තවත් අපි සමවේදී වෙනවා තවත් කොටස් එකක්. බල්ල සමවේදී වෙන්නේ බල්ල සමවේදී වෙන්නේ ඇහැ ඇහැ විතර. අපි සමවේදී වෙනවා අපි මේක අල්ලත් තියෙනවා.
ආ ඒ තව කතාවක්.
නැති ස්පර්ශයක්
හිතන මේ අල්ලන්නේ. ඒ දැන් ඇල්ලුවේ නෑ.
කලින් අල්ලපු සංඥාව
ඒක අල්ලගන්න එක මතක තියාගන්න.
ඒකත් අරකට එකතු වෙලා තමයි අපි දෙන්නේ. ආත්මසංවරණයක් තමයි අපිට මතක් වෙන මෙතන තියෙනවා. මේ කාලේ නැල්ලක් තියෙනවා, මේ මුත්‍ර තරයි, මේ මුත්‍ර හයියයි. දැන් මේ වගේ පාටෙන් වත් අපිට කියන්න පුළුවන් තමයි මේක ප්ලාස්ටික් කියමුකෝ. දැන් ප්ලාස්ටික් කියවත් කියනවා ලියලා කියවත් අපි ඇත්තවද කියනවා හිතට ගන්න මේක ලියපු කොට ඒ වගේ තියෙන ඇත්තට ප්ලාස්ටික් වල එහෙමයක් තියෙනවා.
හරි, දැන් අපි ගමු අපි ඇහෙන් දකින්නට අමතරව අල්ලනවා. එහෙනම් ද අපි හරි බල්ලා ඇහෙන් දකින්නවා විතරයි. ඒ හින්දා ඌ මුලා වෙන්න පුළුවන්. අපි එක ආයතන නෙමෙයි, අපි ආයතන දෙකකින්ම ඔක අත්දැක්කා. ඇහෙනුයි කාය ආයතන. නේද? ඒ හින්දා අපි හරි කියලානේ අපි හිතන්නේ. දැන් එකමට හිතන්න බල්ලා දැන් වතුරට බුරනවනේ. අපි හිතමු ලිඳකට කියලා. බුරනකොට මූට දෝංකාරය ඇහෙනවා.
එන දුරනවා
වගේ පේනවා දැන් කටතොල්ලලෝ. දැන් මුගේ කණෙනුත් කියන අන්න අර ඉන්න බල්ලා මට බුරනවා. දැන් ඇහැ විතරන්නේ කණෙනුත් කියන වැඩේ ඇත්ත. බල්ලෙක් ඉන්නවා ඌ මට බුරනවා. දැන් මොකද වෙන්නේ? අපි ආයතන දෙකකින් කියපු හින්දා හරි කිව්වා. බල්ලත් ආයතන දෙකකින්ම කියනවා. දැන් මොකද
කියන්නේ?
හරි ගැඹුරක් තියෙනවා. ඒක තමයි තේරුම් ගන්න. ඒ බල්ලයි අපි දෙන්නම ආයතන පාවිච්චි කළේ ලෝකෙටයි කියන්නේ. එතනින් එහාට ඇත්ත තියෙටි දැක්කේ. ඕක තමයි ලෝකයාගේ ස්වභාවය. අපේ සංසාරයේ අපු බුද්ධ ඕක. සංසාරේ යන්නේ තොයි. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ඇත්ත දකින්න ඕන ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිකන් පණවන්නේ නැහැ කියලාම දේශනා කරනවා. එහෙනම් අපි දැන් මතන ආයතන ගැන ඇත්ත ඇති හැටි දකින්න. දැන් අපි මුලාවෙන් තියපු ටිකට තමයි ඔය අහුවෙලා. බල්ලා මුලා වුණා කියලා දන්නවනේ. දැන් අපිත් කරන්නේ ඒකම නම්. අපිත් මුලා වෙලා වෙන්න ඕනේ. එහෙනම් මුලාවෙන් මිදෙන්න විදිහක් හොයාගන්න. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ආයතන පිරිසිදු දකින්න. ආයතනවල හැකියාව මොකක්ද කියලා බලන්න. ආයතන අපි රවට්ටන්නේ කොහොමද කියලා බලන්න. පිරිසිදු දකින්නවා කියන්නේ එතකොට මම පෙන්නුවා ඇහි හැකියාව වර්ණ සටහනක් හදලා දෙන්න. හරි. එතන ලොකු වැරද්දක් නැහැ නේද? දැනට තේරෙන්නේ. දැන් වැරද්ද කරලා තියෙන්නේ ඕක ගැන කල්පනා කරන්න. හිතන්න. බල්ලා රැවටුනේ දකින්න දේ ගැන කල්පනා කරලා. එතකොට මිහිතුනේ ඔහොම පෙන්නේ බල්ලෙක් කියලා. ඊළඟට සද්ද ඇහෙන එක ගැන කල්පනා කරලා හිතනවා ඔය සද්ද ඉන්නේ බල්ලෙක් කියලා. ඒ දෙකම හරි වරදකුත් නැහැ. බල්ලෙක් කොහේ තියෙන්නේ බල්ලෙක්. බල්ලෙක් කියෝගේ සද්දයක් ඇහෙන නිසා ඒත් බල්ලෙක්. ඊළඟට ඒ දෙකම සම්බන්ධත් කරලා අර එකම බල්ලාගේ රූපේ උගේ සද්ද. නේද? අපිත් නිකන් හිතියේ නෑ. එහෙන් පේන පුතුවම තමයි අල්ලල බැලුවේ කියලා ඒ දෙකත් සම්බන්ධ කරලා එකම පුතුවේ. ආයතන දෙකක් සංවේදී වෙනා විතරනේ ආයතන දෙක ගැට ගැහුවා එකම රූපෙට. අපි කියන ආයතන ගැට ගන්නවා කියලා. අර චප්පානක සූත්‍රය කියලා අහලා ඉති සත්තු 6 දෙනෙක් එකට ගැට ගහලා තියෙන කතාව. අපි ආයතන 6ම ගැට ගන්නවා ඒකට. මොකද තේරුම් ගත්තොත් දැන් කුටුව අතන තියනවා කියනකොට යහෙන් දැකලා තමයි කුටුව අතන තියනවා කියන්නේ. හැබැයි එතනම තියෙන ඕක ඇල්ලුවත් මේ විදිහට දැනෙන්නේ කියන එකත් අපි දන්නවා. ඔකේ ගඳක් සුවඳක් බැලුවොත් මේ විදිහට දැනෙයි කියන එකත් එතන තියෙනවා. රසක් බැලුවොත් ඒක ගැන අදහසකුත් තියෙනවා. මේ ආයතන හයම අත්දැක්කොත් මොන වගේද කියලා එක ඇවිල්ලා ඉවරයි. සමහර ඒවා ප්‍රකට වෙන්න පුළුවන්, සමහර ඒවා ප්‍රකට වෙන්න පුළුවන්. ඒකත් අපේ පරණ අත්දැකීම. නේද? ඔව්. ආයතන හයම ගැට ගහලා ඉවරයි අර හිතුවක් තියෙනවා තියෙනවා. හරි. දැන් ඕ දැන් බල්ලා වුණා වතුරට ඉබලා අන්න බල්ලෙක් ඉන්නවා කියනකොට උගේ මනස කියන්නේ ඌ ඇල්ලුවොත් මෙහෙම අහුවේ. ඌ හපා ගෑවොත් මෙහෙම අහුවේ. නේද? ඌ බුරණ සද්දේ මේ වගේ. උගේ හරි බලු බඳක් තියනවා නම් ඒකත් මේ වගේ. පපත් බැලුවොත් ඒකත් මේ වගේ. ඔය ඔක්කොම තියෙනවා අරහි රූපෙත් තියෙනවා. තියෙනවා කියන්නේ ඌ දැඩිව විශ්වාස කරනවා. අපිතර පුතුගේ මේ මේ ලක්ෂණ තියෙනවා කියලා විශ්වාස කරනවා නම් අල්ලෙක් ඉන්නව. ඔගේ ලක්ෂණ ටික ඔක්කොම අත්දැක්කොත් මෙහෙමයි කියන එකත් එතන තියෙනවා. ඒ කියන්නේ එළියේ රූපයක් බාර ගන්නකොට ආයතන හය ගැට ගන්නවා. ඒ අපි දකින්නේ එක ආයතනකින්. ආයතනයක් වැඩ කරලා තමයි රූපේ පිටවන්නේ. තියෙනවා කියලා ඒ රූපේ පැනවීම මතම අනිත් ආයතන වලින් ඔක අත්දැක්කොත් මෙහෙමයි කියන ටිකත් ඔළුවට ඇවිල්ලා ඉවරයි. ක්ෂණිකව මනසෙන් කරන වැඩක් නේද? ඒක ඔවා ටික හොඳට බලන්න. මේ දර්ශනයේදී වෙන සිද්ධි ටික බලන්න.
ඒක මනසෙන්ද කරන්නේ මනස කියන්නේ මුලින්ම මේක
කරන්නේ. මෙහෙමයි. මොලේ ඉවරයි කද්ද කියන එක හොයාගන්න එක වෙනම තමයි. ආයතන ගැත්තෙන් ගත්ත චක් ආයතනේ මන ආයතනේ දැන් නැරට මන ආයතනේ කියලා හිතාගන්න ඕනේ. පස්සේ ඒක මොලේ ඉඳන් කියලා වෙනවා. මන ආයතනේ මේක කරලා තියෙන්නේ. එතකොට මන ආයතනෙට ගත්තේ එක ආයතනකින් විතරයි සංඥාව ගත්තේ. එකෝ එන්නේ කොහොමද මොකක්ද කියන්නේ අපි දැන් පෑන් එක හදන්න අපි පද්දේ කරයි යන්නේ. ඉතුරු ටික මෙහෙ හැදුවා. මනසට පුළුවන් ඉතුරු අඩු වැඩිය දාන්න. කණින් ඇහුවොත් එන ටික විතරයි නේ. ඕක ඇහෙන් දැක්කොත් මේ වගේ කියන එක මනසට දානවා. පෑන් එක බැලුවොත් මේ වගේ කියලා හිතෙන් කියලා ඉවරයි නේ. අර පැත්ත වෙනකොත් මෙහෙම පේනවා නේ. මේ කවුද කියලා මනස හිනසත් දූප නැහැ. එතකොට ආයතන හයෙන්ම අත්දැක්කොත් එන ටික මේකේ දාලා ඉවරයි.
එච්චරයි මාත් දෙකම සම්බන්ධ වෙනවා. විඥානයයි මනසයි දෙකම සම්බන්ධ වෙනවා කියන්නේ.
විඥානය
කියන්නේ දෙක ගන්න පුළුවන් අරමුණ විතරනේ. අරමුණේ අනිත් කටයුතු විඥානයනේ කරන්නේ.
විඥානය කියන්නේ මොකක්ද? විඥානය කියන්නේ මොකක්ද?
එකම එකයි තමයි මොකද හිත ගන්න අරමුණ තමයි විඥානය පිළිගන්නේ. ඒකේ ප්‍රපංච හදන්නේ යන්නේ.
ඔව් ගන්න එහෙමයි. ඔබ විඥානය කියලා අදහස් කරන්නේ මොකක්ද? මනස මනස නෙවෙයි.
විඥානය කියන්නේ මොකක්ද කියලා? විඥානය කියන්නේ
විඥානය කියන්නේ දැනගන්න ගතිය. අරමුණ දැනගන්න ස්වභාවය. මොකක් හරි දැනුවත් වෙන ගතියට කියනවා විඥානය. ඒක
එතකොට
හිතේ එක අවස්ථාවක්. හිත කියලා කියන්නත් පුළුවන්. මොකද හිතෙන් දැනගන්නේ
හිත ගන්න අරමුණම ගන්නවා කියන එක තමයි මොකක්ද කියලා.
විඥානය කියන්නේ දැනුවත් වෙන ගතිය. ඒක ඇහැ නිසා වෙන්න පුළුවන්, කන නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ඔහොම කියනවනේ. ඒ දැනගන්නා ගතියට ගැන දැනගන්නා ස්වභාවයට දෙන නම තමයි විඥාන. මොනවාම හරි දැනගත්තා නම් විඥාන. එතකොට ඒක සිතේ අවස්ථාවක් ඇත්තටම. හරි? ඒ සිත කියලා කියන්නත් පුළුවන්. සිතෙන් කරන්නේ දැනගන්න එකනේ. කොඩි වෙනස්කම් තියෙනවා ඒවා දැන් දැන් ඕනේ නැහැ ඒක අපි ධර්ම මම
බලද්ද කළා
තියෙනවා කොට විඥාන කියන එක දැනට හිතා ගන්න මාරි දැනගන්න ගතිය විඥාන. අපර විඥාන 6යි තියෙන්නේ. ආයතන කියන විඥානේ
මෙතෙන්දී චිත්තං චෛතසිකං කියන දෙකකදී චෛතසිකයේ කියන එක විඥානයේ කියන එක නෙමෙයි කියලයි මම මේ වෙනකම් විශ්වාස කරගන්නවා. ඒක හරි.
ඒක මෙහෙමයි මේ ඕක දැන් ඔය වචන පටලවිල්ලන් තියෙන්නේ. ඒක ඒක වචනයට දෙන තේරුමාව වෙනස් වෙනවා. ඒක අර අපේ අභිධර්ම මහත්යත් එක්ක ඒක වෙරගන්න. අපි මේ මේ අර්ථය ඉඳගත්තු.
ඔය වචන දෙක පාවිච්චි කිරීම නවත්තන්න.
ඒක තමයි වචන
පස්සේ කියලා පාවිච්චි කරන්න, හිතම පාවිච්චි කරන්න, විඥානය කියලා පාවිච්චි කරන්න විඥානය.
මොකක් හරි අපි වචනයක් කිව්වොත් මං අදහස් කරන්නේ මේකයි කියලා කිව්වම හරි.
විඥානයයි මනසයි කියන මේ හිතයි කියන එක එකම දේන තමයි මේ වචන දෙක පාවිච්චි කරන්නේ.
ඔව් ඒවයි සමහර තැන්වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් ඒක එකෙන් දැන් උදාහරණයකදී දැන් සිත කියන එක අපි ඒක සිත කියන එකයි විඥානය කියනකොට ටිකක් මායාකාරී ස්වභාවයක් කියන එකක් තියෙනවා. විඥානය උපමා කරනවානේ මායාකාරය
මායාකාරය.
ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.
හැබැයි දැන් ওই මහත්තයා කියන්නේ ඔක දෙකක්ද එකක්ද?
නෑ ඒක දැන් Taman අදහස් කරන විදිහට වචනයන්නේ. වචනයක් නේ ඕක. දැන් අපි වචනයක් ගත්තහම භාෂාවේ කොටසක් වචන
කියන්නේ.
ඔව්. ඒක වචන වලට අර්ථ දෙන්න පුළුවන්. එතකොට මේ කතා කරන මට්ටම අනුව එක එක්කෙනාගේ මානසික මට්ටම් අනුව මේ වෙලාවේදී වචන යොදා ගන්නවා යම් දෙයක් තේරුම් ගන්න. ඒක තමයි අපි දැන් හම්බ වෙලා කතා කරනකොට ඒ ප්‍රශ්නේ නෑ. මොකද අපිට කියන්න පුළුවන් මම මේකෙන් අදහස් කළේ මේක. මේක අපිට අදහස් හොමාරු කරගන්න පුළුවන්. හරි. වචනේ මොකද්ද කියන එක අල්ලගෙන තර්ක කරන්න පුළුවන්. ඒකෙන් හැබැයි ධර්මයේ දකින්න බෑ. ඒක තියෙනවා අර කලහ විවාද සූත්‍රය කියලා එකක් තියෙන්නේ. ලස්සනට වෙන්නා ඇයි කලහ විවාද ඇති වෙන්නේ කියලා. ඉතින් මම ඕක දැන් අපි ඒක පස්සේ කතා කරමු. මොකද ඊට වඩා මේ ධර්ම කරුණ වැදගත් මේ වෙන්න ආන්දම එක. බ්‍රහ්මසේලා මොන වචනේ දාගත්තත් මේක හිත කිව්වත් විඥාන කිව්වත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ දැන්. මේ හිතෙන් හදපු දේ නේද අපි දැනගෙන. ඇහෙන් දීපු සංඥාව, වර්ණ සංඥාව මොකක් හරි අරගෙන ඕක ගැන මම එක ඒ වචන එකක්වත් නැතුව මේ කල්පනා කිරීම කියලා වචනයක් දෙනවා. ඔව්. පේන දේ ගැන කල්පනා කිරීම තුල නේද ෆෑන් එක කියලා දැනගත්තේ. ඇහෙන දේ ගැන කල්පනා කරලා නේද. දැන් බල්ලා පේන දේ ගැන කල්පනා කරලා නේද බල්ලෙක් කියලා දැනගත්තා. ඒ ඇහෙන් පේන දේ ගැන කල්පනා කරලා නේද පුටුවක් කියලා දැනගත්තා. හරි. ඒක එතකොට මන ආයතනේ වැඩක් නේ. ඒක පිළිගන්නවා. හිත ඇතුලේ වැඩන්නේ. ඒක චක්කායතනෙට අදාළ නැහැ. චක්කායතනේ වර්ණසකන් අරද්දුන එයාගේ දෙයිය. නේද? ඔක ගැන කල්පනා කිරීම මනසෙ වැඩන්නේ. ඒතර මනසෙන් තමයි අර රූපේ ගැන දැනගත්තේ. පුටුවක්ද බල්ලෙක්ද ෆෑන් එකක්ද කියන කතාවට ආවේ මනස. මූලික ආයතනේ නෙවෙයි. ඇහෙනුත් නෙවෙයි කනෙත් නෙවෙයි හිතන්නේ. එතකොට පතන් තේරුම් ගන්න හිතෙන් හදපු එක නෙවෙයි හිත දැනගෙන තියෙන්නේ. එතනින් නැවතුන්නේ ඕක තියෙන්නේ බාහිරේ කියලා හිතම කිව්වා. අපුපුව තියෙන්නේ අතන කියලා මේ දැනගෙන තියෙන්නේ. ඒක කිව් එකක්. එක කියලා දෙන්නේ මන ආයතන. නේද? කල්පනා කිරීම තුල අරහෙ තියලා
මොනවද?
දැන් වතුරට එවෙන බල්ලට අරහෙ බල්ලා ඉන්නවා කිව්වට. ඒත් හිතෙන්මනේ කියලා තියෙන්නේ. මන ආයතනින්නේ නේද? ඔන්න ඕකට තමයි විඥානය කියලා කියන්නේ. අරහෙ බල්ලෙක් ඉන්නවා කියලා කිව්වේ විඥානය. එකයි ඇරෙන්නේ හිතේ මායාකාරී අවස්ථාවක් විඥාන කියන්නේ. ඇත්ත නෙමෙයි අරහි බල්ලෙක් ඉන්නා කියන්නේ. හරි. ඔන්නම් පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒක මේක තේරුම් ගන්නකොට ඔබ පැහැදිලි වෙනවා.
එතකොට
මේක තේරුම් ගන්න කොට විඥානය. දැන් බල්ලගේ කතාවෙන් නම් ඒ වගේ වෙන්න ඕනේ නේද? ඇහැ රඳුන්න මොකක් හරි සංඥා වර්ණ සංඥා ඒක පුටුවක් වගේ තියෙනවා. දැන් හිත ඕක දිහා බලාගෙන හිත මේ හොඳට බලන්න. හිත දකින්නේ එළියේ තියෙන පුටුවද ඇහැ හදලා දීපු චිත්‍රයද? අපි මෙහෙම බලනකොට චක්කායතනින් මේ ප්‍රතිබිම්බයක් හදනවා නේ ඇහැ ඇතුලේ. හරි.
එහෙනම් යදී මේ ධර්මයේ
වර්ණ වර්ණ ඒක තමයි මම චිත්‍රය කියේ ප්‍රතිබිම්බය. එතකොට දැන් හිත බලන්නේ ওই චිත්‍රයේ දිහාද එළි තියෙන පුටුව දිහාද? චක්කායතනෙට පස්සේ මනායතනේ වැඩ පටන් ගන්නවනේ. ඒතර මනායතනෙට අරමුණු වෙන්නේ ඇහැ උපද්දලා දීපු එකද නැත්නම් එළිය තියෙන එකද? ඇහැ උපද්දලා. අන්න හිතට තනියෙන් ගිහින් බලන්න බෑ ඇහැ නැතුව.
මේකට පෙන්නේ
නැත්නම් නේද? නෑ. එහෙනම් ඇස් එක වහගෙන බලුවොත් පේන්නේ නැද? හිතට පේනවනේ. එතකොට තේරුම් ගන්න මනසට අරමුණු වෙන්නේ ඇහැ උපද්දලා දීපු දේ. ඇහෙන් එළිය දේ නෙවේ. නේද? පැහැදිලි නේද? ඇහි හැකියාව අනුව උපද්දලා දැන් ඇහැ පේනවා දුන්නු ටිකක් එච්චර හොඳ නැති රූපය. ඕක ගැන තමයි කල්පනා කරන්නේ. නේද? අපි වර්ණාන්දතාවයක් තිබුණා නම් එහෙම වෙන පාටකින් පේයි. කළු සුදු විතරක් පේන හැක් තිබුණා නම් බල්ලෙක් ගියරි සතෙක් ගිය ඌට පේන්නේ කළු සුදු විතර. අපිට පේන පාට නැහැ.
මේ ගස්සලුලක් තියෙන තරහක් තමයි පාට.
අන්න ඒ වර්ණාන්දතාවය. ඒ වර්ණාන්දතාවය. එතකොට ඇහි හැකියාව අනුව හදලා දීපු ප්‍රතිබිම්බයේ තමයි මනස යොදාගන්නේ කල්පනා කරන්නේ. හරි. ඇහැ උපද්දලා දීපු සතහන තමයි මනසට අරමුණු වෙන්නේ. ඒක දිහා බලාගෙන එයා එයාගේ පරණන් දෙකෙන් ටිකක් ඇදලා ගන්නවා. හරි. ඔය දෙකම එකතු කරලා තමයි ඔය පෙන්නේ මේකයි කියලා කල්පනා කිරීම තුළ දැනගන්න. නේද? ඒක ස්ථිර කරගෙන නිකන් ඉන්නේ නැහැ. ඕක තියෙන්නේ එළිය කියලා. ඊළඟට විශ්වාස කරනවා. ඇත්තටම මේ හිත ඇතුලේ මේක හදන්නේ. නේද? හිත ඇතුලේ හදලා නිකන් ඉන්නේ නැහැ. ඔය දැනගත්තු දේ තියෙන්නේ එළිය කියලා බාරගන්න. ඔන්න ඕක තමයි අපි රූප උපාදාන කරනවා කියන්නේ. බාහිර රූපයක්මයි මේ දැනගත්තේ. අපට ඕක එකපාරට තේරෙන්නේ නැහැ මේක.
උපාදානය කියන එකද?
දැන් වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියනකොට බල්ලා උපාදාන කරලද නැද්ද? වතුරේ ඉන්න එක. උපාදාන කරලා
නැද්ද?
ඌ දැඩිව පිළිහරන්නේ බල්ලෙක් ඉන්නවා. ඒ දැඩිව බාර ගැනීම තමයි උපාදාන කියන්නේ. හරි. උපාදානේ වෙලා ඉවරයි අර හිරුම්පේ තියනවා කියන්නේ. නෑ සස්ති අර යම් කියනකොට අපි ඒක උපාදාන කරලා කියන්නේ
වේදනා හරණා සංකාර විද්ද වෙලා
ඒරමයි විද්ද වෙලා පංච උපාදානස්කන්ධේව හැදිලා ඉවරයි.
කොහොම තමයි වෙනවා කියන්නේ උපාදානය. අපතාව විද්ද නෑ තියෙනවා
කියලා තමයි අතන පුටුව තියනවා කියනකොට පුටුව උපාදාන කරලා ඉවරයි. දැඩිව පිළි අරන් කවුරු හරි නෑ කිව්වොත් අපි රණ්ඩු වෙන්නේ නෑ. පාදාන කියලා ඉවරයි. දෙටිව අරගෙනීම තමයි පාදාන. ඒක එහෙමමයි කියලා විශ්වාස කරනවා. දැන් බල්ලට බල්ලෙක් නැහැ කිව්වට ඌ පිළිගන්නේ නැහැ. ඇයි? උපාදාන කරන්නේ. ඒ දෘෂ්තිය දෙටිව අරගෙන. ඔකට තමයි බුදුහාඳුරෝ කෙටියෙන් කිව්වොත් දුකයි කියලා කිව්වේ. සංකිට්ඨේන පංච උපාදාන කන්ද දුක්ඛ. ඒකද බල්ලෙක් ඉන්නකොට රූපයක් තියනවද නැද්ද? ඒ ගැන කැමති අකමැති වේදනා ගතිය තරහ ගන්න අකමැති ඉන්න නේද? දුක් කරේ සංඥාවක් නැද්ද? බල්ලව දුර ගන්න චේතනා නැද්ද? උගෙන සංකාර ටිකක් තියෙනවා. ওই ටික දැනගත්ත විඥානයක් නැද්ද? ඒකත් තියෙන පහම හටගෙද නේද?
සංඥාවක්ේ උපාදානයක් කියන්නේ රූපාදානයේ නිරූපාදානයේ
ඔක තන තියෙන්නේ සියුම් තණ්හා. තණ්හාව වෙන්නේ කැමැත්ත. ඡන්දය තමයි තණ්හාව බවට පත් වෙන්නේ කැමැත්ත. අපි ඒක බාරගන්නේ කැමැත්ත. අකමැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඇහෙන් දකින කැමැත්තක් තියෙනවානේ රූප බලන. දැන් බල්ලගේ උපමාව ගන්නකො. දැන් බල්ලා අරහේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න කැමැති. ඒ බල්ලට පස්සේ පුරණේ කරේනම කතාවක්. අර බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ සතුටින්. මම හැබැයි නෝනේ. හැබැයි නැත්තා ඔබ දැනගන්න බෑ
දකින්නේ
ඉතින් ඇහෙන් රූප දකින්න කැමැත්ත ඊදිලා සංහාව ඊදිලා ඒක සේක විදියට ඔය හිඳමයි කියන්නේ මේ ඇහැට ප්‍රත්‍ය වෙනවා ඇහැ උපදින්න ප්‍රත්‍ය වෙන කරුණ දන්නවා ආයතනයක් උපදින්න ඇහැ හරි කන හරි අජත්ත ආයතනයක් උපදින්න ප්‍රත්‍ය වෙන කරුණ ටිකක් මේක උපදින්න අවශ්‍ය කරුණ ආහාර කර්ම නේද නහලා නේද පංහා මොකද තියෙනවා අවිද්‍යාව කර්ම හතරක්
තියෙනවා
ආහාර කර්ම පංහා අවිද්‍යාව කියන හතරම ආයතනයක් උපදින්න ප්‍රත්‍යය එතකොට එතන මං ගත්තේ තණ්හාව ප්‍රත්‍ය වීමක් තියෙනවා මේ ඇහැ උපදින්නත් ඇහෙන් දකින රූපෙටත් ඔය ටිකම ප්‍රත්‍ය වෙනවා ආහාර කර්ම තණ්හා අවිද්‍ය තණ්හාව යෙදි ළමයි බාහිර රූපේ
දැනකට ගේබබේ ඔය මේ ප්‍රත්‍ය හතර එතකොට කරන ළමයි ගේබබේ අරගෙන ඇතුළතස මේ මෙලිනි දක්වන්නේ
අරගත්තේ
අද මේ ඇතරේදී
ඔය ටික තව විසඳ ගන්න තියෙනවා මූලික මට්ටමට ඕක ඇති. එතන අපිට මනුෂ්‍ය මට්ටමේ ඇහැක් ලැබුණේ පෙර කර්මයක්
හින්දා. සම්පූර්ණ නිසා.
හැබැයි ඕක හරියටම හරි පැහැදිලි කිරීම නෙමෙයි ඕක කරාම. එතනින් එහාට තව තියෙනවා. අපිට ඕක කියද්දි අපි මම ගිය සැරෙත් හිටියා මේ සැරෙත් ඉන්නවා කියන එක පිළිගන්නේ ඔය කතා කරන්නේ. ආත්ම සංකල්පය තියෙනවා ඒක. පෙරත් මම හිටියා දැනත් මම ඉන්නවා කියන එක මතනේ ඒ කතාව. ඒකට තව එහාට යනකොට ඔබ තව ටිකක් වෙනස් වෙනවා ලෝකෝත්තර දර්ශනය. ඒ තාම සම්මාදිට්ඨිය දෙකක් තියෙනවානේ ලෝකෙට අයිතිකත් කොයි ලෝකෝත්තර පැත්තේ. අම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෙට අයිතිකත්. නේද? කර්මකල විශ්වාස කිරීම. ඒක මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. නියත මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. කර්මකල අදහනවා. විශ්වාසය. හැබැයි ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය එක්ක බලනකොට වෙනස්. මොකද තාම මේ ලෝකේ යන හැටි නේ කියන්නේ කර්මකල. ලෝකෙන් ඈතර වෙනකොට ඊට වඩා වෙනස්. දැක්මක් එන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ඊට වඩා වෙනස් අදහසක් එනවා. එතෙන්ට එන්න තමයි මම මේ ටික ටික පැහැදිලි කරන්නේ. දැන් අපි
මේ කරපු දේ මම කරලා තියෙනවා.
දැන් බලලා බලලා පාදානේ කරගන්න ඕනේ. බලලා බලලා කිව්වොත් සිල්ලම් කරලා කරපු දේ. නෑ නෑ තරහෙන් පුරන්න පුළුවන් මූ එලෝලද මගේ කෑම ටික කන්න ඇවිල්ලා කියලා
මේ පොඩුවේ මට පොඩුවේ හෙලන්න ඕන නැහැ නේද පොඩුවක් තියුනා විතරයි දැන් මේ උපේක්ෂා වෙන්නේ පොඩුවක් තියෙනවා පොඩුවක් තියෙනවා මතක් කරන්නේ මට ඕනා වුණේ
ඒක තියෙනවානේ සාමිනාස දැන් වේදනා ජාතියක් නාද තුනක් තියෙනවා නේද සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා හරි අපිට මේ පුදුවෙන් හින්දා සුඛයක් සැපක් වෙන්නත් පුළුවන් ගැටෙන්නත් පුළුවන් උපේක්ෂා නැදහත් වෙන්නත් පුළුවන් නේද හොඳ පුදුවක් මට අරන් යන්න ඕන කියලා හිතන්නත් පුළුවන් පරණ පුදුවක් ගැටෙන්නත් පුළුවන් පුදුව
හිතේ
නේද ගණන් ගන්න ඇති මේ පැත්තෙන් තියෙන්න පුළුවන්. ඔය තුනම ඉන්නේ පුතුව තිබුණ හින්දා නේද? පුතුව ගැන හරි පුතුව තිබුණාම ওই જાති තුනෙන් ඕන වේදනාවක් එන්න පුළුවන්. ඒක සම්බන්ධ. මම වතුරේ බල්ලෙක් හිටියාම බල්ලට කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන්. ඔබේ බල්ලා එක්ක දෙන්නේ ඉඳලා ගණන් ගන්න නැතුව යන්න.
හැබැයි
ඔය තුනම ඉන්නේ උපාදාන උනාට පස්සේ. බල්ලෙක් ඉන්නවා කියන එක පිළිගත්තට පස්සේ නේ අර තුනේ. එතකොට මේක තේරුම් ගන්නයි බාහිර දෙයක් තියෙනවා කියනකොටම අපි උපාදාන කරලා උපාදාන දෙන්නේ බාහිර ආරා දැඩිව පිළියන ඒකේ බැසගෙන මේක තියෙන අරබිහන්දති අවියදති අජෝසරය පිටත කියලා වචන තුනක් තියෙනවා ඒ තුනම උතන හටගෙන ඒ කියන්නේ අපිට ඕන ඕක ගැන කල්පනා කරන්න පුළුවන් කියන්න පුළුවන් කතා කරන්න පුළුවන් ඒක දැසගෙන ඉවරයි පුදුක්ක් තියනවා කියලා අපේ ලෝකෙට ඕක ඇවිල්ලා ඉවරයි හරි ඒක මත ඕන නම් හැලෙන්න පුළුවන් ගැටෙන්න පුළුවන් ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් ඒ පුදුක කියන එක තියෙනවා අරේ පුදුක්ක් තියනවා ඔය පුදුක තියෙන බව දැනගන්න මමත් මෙහි ඉන්නවා ඒක ඊට වඩා බයයි අතන පුටුවක් තියනවා කියලා කවුද දැනගත්තේ මෙහෙ ඉන්න මම සක්කාය දිට්ඨියත් ඇවිල්ලා උපාදානේ කරන්නේ ඒකයි ඕක ලෝකෙටයි කි දැක්ම තියෙන්නේ මොකදකේ අර බල්ලා හැපාවිච්චි කලේ ලෝකෙටයි කි දැක්මයි අපිත් පාවිච්චි කරන්නේ තාම ලෝකෙටයි කි දැක්මයි
ඒක ලෞකික දැක්මු කියන්නේ
ලෞකික දැක්ම ලෝකයා ඇහැ පාවිච්චි කරන විදිහ තමයි අපි පාවිච්චි කරන්නේ ඒක තමයි කරන්නේ. ඒ ආරේ දැක්ක ඊට වඩා වෙනස්. ඒකයි දැන් අපි මේකේ ඉඳලා ඇත්ත දකින්න පැත්තට යන්න තමයි මේ බුදුහන්තුරෝ මාර්ගයක් පෙන්වන්නේ. ආයතන පිළිදෙඳ දකින්න කියලා. එතෙන්ට ඉන්න ඊට වඩා නිකන් නුවණින් ඇහැ ගැන හොයන්න. මනස ගැන හොයන්න. ආයතන ගැන හොයන්න. මේගොල්ලන්ට කරන්න පුළුවන් මොකද්ද? ඒගොල්ල අපි මුලා කරන්නේ කොහොමද? ඔය ටික හොයන්න. හරි. ඒ හොයන්න තමයි දැන් ඕක තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එතකොට ආයතන දෙකක් තියෙනවා. ඇහැයි මනසයි. මේ ෆෑන් එක තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කනයි මනසයි. ආයතන දෙකක්. එතකොට
භාවනාවේ විචක්ක විචාර දෙක මාර්ගයක් වෙන්නේ
කොයි කොයි විතරක් විචාර
යමක් කියන්නේ දිගින් දිගට දිගින් දිගට ඔය 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 යන්නේ කියන
දේ. ද භාවනාවේ ಜಾති දෙකක් තියෙනවා නේද කණ්‍යාස? භාවනා ಜಾති දෙකක් තියෙනවා. එකක් සමතය අනිත් එක විදර්ශන.
සමතේ කියන්නේ මොකක්ද?
සමතයේදී හිතන එක බාධාවක්.
ඒක නම්
සමතය හරි. සමතේ කරන්න නම් අපි කියමු මේ පුටුව දිහා පුටුව තිබුණාට කමන්නේ ඔබ දිහා බලාගෙන ඉන්නවා වෙන මොකකටවත් අරමුණ යන්නේ නැහැ. ඒක එකඟ කරගන්න පුළුවන්. ඒ සමතේ
දෙකෙන් තේම උගුරුන්නේ.
ඒ විස්තර හොයන්න ගියොත් හිත එකඟ වෙන්නේ.
ඈ
ඒ විස්තර හොයන්න ගියොත් හිත එකඟ වෙන්නේ. අපි ওই තේන එක දිහා බලාගෙන හිටියොත් හැබැයි ඒක හිත එකඟ වුණාට අවබෝධය එන්නේ. හිතේ කංග වුණාට අවබෝධය එන්නේ. ඒකයි ওই දෙක දෙකක් තියෙනවා. සමතෙන් හිත එකඟ කරනවා විතර. එකඟ කරනවා කියන්නේ වෙන ඒවට හිත යන්නේ
නැහැ.
සමතෙන් මේ මම පෙන්වන්න හදන්නේ විදර්ශනාවට යන්නේ නැහැ. මොකද වහන්සලා සමතේ හොඳට කරනවා.
යමාව සමතේදීන්
අපිට ධ්‍යාන වැඩෙන එක බොහොම වටිනවා.
ඒකෙන් මේ උදේ කතාවක් තියෙනවා.
අපි අපි එක පැත්තකින් පැහැදිලිව තේරුම් ගන්න ඕන ධ්‍යාන කියන්නේ සමත. ඔව්.
නේද? දැන්
දැන් ඒ
පැය දෙකක් තුන පැක් කරන දවසේ
තුන පැය දෙකක් කරනවා. ඒක හරි වටිනවා. මොකද සමතේ තියෙන මනස නිවරණයටපත් වෙන මනස. හ්ම්?
ඔව්.
ඒ කියන්නේ ධ්‍යාන වැඩි වෙන උදව්ව එච්චරයි. ඒ මනසට ධම දකින්න පහසුද? පරිවිද්‍යාවේ සූත්‍ර ක්‍රමයේදී දෙවෙනි ධ්‍යාන සූත්‍ර ක්‍රමයේදී තියෙන චතුර්ථ ධ්‍යානයේ දක්වා තමයි රූපාවචර ධ්‍යාන. ඈ? ඉතුරු හතර අරූපාවචර. එතකොට ප්‍රථම ධ්‍යානයේ තියෙන විතක්ක විචාර ප්‍රීති සුඛ එකක්. දෙවෙනි ධ්‍යානයට යනකොට විතක්ක විචාර අයින් වෙනවා. තියෙන ප්‍රීති සුඛ ඒකත්වයට කියන ධ්‍යානාංගය. තුන්වෙනි ධ්‍යානයට යනකොට ප්‍රීතියත් අයින් වෙලා සුඛ ඒකත්වයට කියන දෙක. හතරවෙනි එකට යනකොට සුඛ කියන එක හැරෙනවා උපේක්ෂාව. ඒක උපේක්ෂා එකක්ද? කියන ඒ ධ්‍යානයකට තමයි චතුත්ත්ව. මේකේ සූත්‍ර ක්‍රමය. අපි අභිධර්ම ක්‍රමය ඔබ පහකට දෙනවා.
ඒ ධ්‍යාන කියන්නේ
අෂ්ට සමාපatti යන්න පුළුවන් නම් යන්න. හැබැයි අපි දැනගන්න ඕන ආම මේක ප්‍රඥාපත්ත නෙවෙයි සමාධියේ අවස්ථාව.
හරි,
ප්‍රඥාපත්ත වැඩුණොත් විතරයි මාර්ගඵල පැත්තට යන්නේ. ඒක නුවණ තියාගෙන ධ්‍යාන වැඩුවට
කමක් නැහැ.
අපි බලාපොරොත්තු වෙන්නේ අඩු ගානේ සෝවන්නත් වෙන්න
ඕනේ.
ධ්‍යාන අතමදි වුණත් වැඩක් නැහැ සෝවන්න.
එමතක
ආදී දිනේ කොහොමද නිවන බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි. නෑ, ඒක අඳුම ගානේ සෝවාන් ඵලයේ මාර්ගයවත් තියෙන්නේ නැහැ. එතකොට එතෙන්ට වැටෙන්න මොකක්ද එන්න ඕන? ප්‍රඥාව. ප්‍රඥාපත්ත දියුණු කරන්න තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ආයතන පිරිසිඳ දකින්න. මම ඒ පැත්ත තමයි මේ කතා කරන්නේ. භාවනා කරනවා කියනකොට දැන් මෙන්න මේ වගේ දැන් අපි කතා කරපු පැත්තේ අවබෝධයක් ආවද කියන එක බලනවා. ඒක දැන් අපි තව ටිකක් කතා කරමු. ඒකවල තව පැහැදිලි. අපි ඇහෙන් දැකලා රැවටෙන හැටි හොයාගන්නවා. කනෙන් අහලා රැවටෙන හැටි හොයාගන්නවා. ඒතර ලෝකෙට ආйти දැක්මේ ඉඳලා ආර්ය දැක්මට යනකම් එක ගෙනියන්න ඕන. ආයතන පිරිසිඳ දැකීම. හරි? දැන් ඒකට අපි දැන් ඉස්සෙල්ලා අඳුරගන්න ඕන මුලා වෙන්නේ කොහොමද කියලා. ඒකයි මම අර බල්ලගේ උපමාවත් අරගෙන අපි නැහැදී තේන්නේ. ඔව්. ඒකේ දැන් ඔන්න තේරුම් ගන්න ඕන අපි ඇහෙන් දකිනකොට ඇහෙන් වර්ණ සතහනක් කරන්නේ. ඔච්චරයි ඇහැට. එතකොට මනස මොකද කරන්නේ? ওই වර්ණ සතහන දිහා බලාගෙන කල්පනා කරනවා. කල්පනා කරද්දී ඒ වර්ණ සතහනේ තියෙන ඒවා පරණාද්දකීම් අනුව සංසන්දනය කරලා මේ තේින්නේ මේකයි කියලා ඔන්න හිතෙන් හදපු දෙයක් හිත දැනගන්න. ඒක ඒතකොට හිත ඇතුලේ එතනින් නවත්තන්නේ අපි ලෝකෙට අයිති කුරුද්ද තමයි ওই දැනගත්තු දේ තියෙන්නේ බාහිරේ කියලා විශ්වාස කරන්නේ. හිතෙන් හදපු දෙයක් හිතෙන් දැනගත්තා කියන තැන සිහිය නෝන නැහැ. හරි, හිතේ හදපු එක කවදාවත් එළියට යන්න බෑනේ. මේක හිත ඇතුලේ වැඩක්. දැන් බල්ලා රැවටෙන්නේ ඒ හින්දා නේද? මෙතෙන් හදපු දේ හිත ඇතුලේ කියලා සිහියනම නැති නිසා ඒ දැනගත්තු බල්ලා ඉන්නේ එළිය කියලා විශ්වාස කරනවා. ඔතන නේද මුලා වෙන්නේ. ඔතන තමයි ලෝකෙට අහුවෙන්නේ. මුලා වෙන්නේ. මම තමයි ලෝකෙට අහුණා, මාර්ගයට අහුණා, මොකක්ද කියන්නේ? දැන් අපි පැත්තෙන් කියත හැකි රූප උපාදාන කළා, දුක සකස් වුණා. රූප උපාදාන කියන්නේ දුකනේ.
ධ්‍යාන ධර්ම වෙන්නේ සමාධිය කියලා
පස්සේ. ඔකේ සායනාත් මම ඉස්සෙල්ලත් කිව්වේ දැන් මට අහන්න එනවා ඔබ වහන්සේ සමාධිය කියන්නේ මොකන්ද? ඔබ වහන්සේ ධ්‍යාන කියන්නේ මොකක්ද කියලා අහලා තමයි උත්තරේ දෙන්නේ. මුදන්නකම කියන
තමයි
ඒක. ඒකේ මම නම් මම ওই වචන ටික දාගෙන ඉන්නේ සමාධිය කියන්නේ මූලික අවස්ථාව. සමාධිය කියන්නේ සාමාන්‍ය මට්ටමට හිත එකඟයි. ධ්‍යාන කියන්නේ සමාධිය තව ටිකක් ගැඹුරට ගෙන. සමාධියේ අවස්ථාව
යන්නේ
කොහොමද? සමාධිය තව තව ගැඹුරට යනවා. සමාධියම තමයි. ඒක ගැඹුරට යනවා. දැන් අපි බින්දක පතුල බලනකොට වතුර කැළඹිලා නම් පතුල පේන්නේ නැහැ නේද? ඒ ටිකක් වෙලා පෑදෙනකොට පොඩ්ඩක්වත් ගැඹුරට පේනවා. තව ටිකක් පෑදෙනකොට තව ටිකක් ගැඹුරට පේනවා. ඔන්න ඔය වගේ අවස්ථා හතරක් තමයි ඔය ධ්‍යාන හතර රූපාවචර. ඒක ඔන්න අටකටම යන්න පුළුවන්. ඒ සමාධිය ගැඹුරට ගැඹුරට යනවා. කියන්නේ ප්‍රබල වෙනවා එන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඒකට සමාධියේ අවස්ථා ටිකක් තමයි ධ්‍යාන කියලා කියන්නේ. හරි. එතකොට ඕක දැන්
සමාධිය වජීකර ගන්න
දැන් මම හැමතිස්සෙම කියන්නේ ඔය වචනේ පාඩම් කර ගන්න එක තේරුමක්. ඔව්. ඔබ තව කෙනෙක්
කිව්වොත්
තව විදිහක් දෙන්න පුළුවන්. ඒකයි නැති ඔක වචනවල නෙමෙයි ධර්මයේ
තියෙන්නේ.
ඔව්. පංච වශීකృత කියලා අපිට ධාන වශීකරන්න පුළුවන්. ඔව්. ප්‍රථම ධානයේ ඕනනම් පස් විදිහකට පුරුදු කරගන්න පුළුවන්. හරි. දෙවෙනි ධ්‍යානෙත් ඕනනම් ඒ විදිහට පුරුදු කරගන්න පුළුවන්. ඒකට ඒකයි වශී කරගත්තා කියන්නේ අපිට ඕන විදිහට ඒක අසුරවන්න පුළුවන්.
ඒක
ඒක එක වශීතාවක්. හිතන වෙලාවක් ඉන්න එක තව වශීතාවක්. ඕන වෙලාවට එළියට එන එක තව එකක්. අපි කියන දේ කරන මට්ටමට මේක කන්ට්‍රෝල් එක ගන්න.
ඒ
මට ඒක ප්‍රායෝගිකව පැත්ත ඕනනම් කියන්න පුළුවන්. මොකද මම ඕව වඩලා තියෙනවා ඉස්සර
කාලේ.
වශීකරණ විදිත් ඕනනම් කියන්න පුළුවන්. වශීකරණ විදි ටිකක් ඕනනම් ආවඥන සමාපඥන අධිකාර උත්තර පත්‍රය කරන
ඒව කියාගෙන
ඒවා කරන හැටිත් මම ඕනනම්
කියන්නේ. ඒක
ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඔක්කොම කිව්වත් ඔය සමාධි ධ්‍යාන ගැන කියන්නේ ආර්ය මාර්ගේ නිවේයි තමයි. සෝවාන් මාර්ගේ නිවේයි. ලෞකික හිත දියුණු කරන විදි ටිකක්. ඒ උතන චතුරාර්ය සත්‍ය නැහැ, පටිච්ච සමුප්පාදේ නැහැ. තව විදිහකට කියනවා. නේද? ඔව්. ඒක බුදු කෙනෙක් පහළ වෙන්නේ ධ්‍යාන වඩන හැකියාව දෙන්න නෙමෙයි. සෝවාන් වෙන හැටි පෙන්වන්නේ නෑ. අඩුම ගන්න. ඒකත් අපි ඒ පැත්තයි හොවා ගන්න. ඒ පැත්තට යන හැටි තමයි මම මේ
පෙන්වන්නේ.
දැන් අතන බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියනකොට දුක සකස් වුණා කියන එක පේනවා. ඒ උපාදාන කරගත්තානේ. ආ එහෙනම් රූප උපාදාන කියන්නේ දුකයි නේ? සංකේතේ අතන තමයි. ඒක උතන දකින්න ඕනේ. ඒකයි මම ආයෙ රූප විස්තර කරන්නේ. ඒකට දුක බාහිර රූපේ බාරගත්තා කියන්නේ දුක. රූප උපාදාන. දුක්ඛ සමුදය කොහෙද තියෙන්නේ? බල්ලගේ මුලාව හින්දා නේද බාහිර රූපයක් බාරගත්තේ? අවිද්‍යාව නිසා නේද? අවිද්‍යාව නැති වුණා නම් අපිට වතුරේ බල්ලෙක් පිහිටන්නේ පිහිටන්නේ කියන්නේ නිරෝධය. සමුදේ තියනකන් ඵලය තියෙනවා. මෝඩකම තියනකන් අරේ බල්ලා ඉන්නවා. මෝඩකම නැති වුණ දවසෙ ඌයි වතුරට පුරන්නේ නැහැ. හරි බල්ලෙක් පිහිටන්නේ අන්න දුක්ඛ නිරෝධය. බල්ලා ඉන්නවා නම් මේක හටගත්තේ මෙහෙ මෝඩකම හින්දා අවිද්‍යාවයි. ඒක දුක්ඛ සමුදය. සමුදය දෙන තාක්කල් දුක
තියෙනවා. ඔබ විතර විතර දකින බල්ලට හොඳ නැන්නේ.
බල්ලා දන්නේ නැහැ ඔය දුක සකස් වුනේ කියලා. ඌට බල්ලෙක් ඉන්නවා කියන්නේ මේ ලෝකයගේ.
දැන් බල්ලෙකුට සාමාන්‍ය විතර වතුරක් පේනවා නම් බල්ලා දන්නවා මේක මේ බල්ලෙක් නෙවෙයි කඩටින් හරි පේනවා නම් විතර හරි පුරුදු දෙයක් නම්
ඔව් ඒ එතකොට ඇත්ත ටිකක් ඒක දැනගෙනද නැත්නම් උගෙන් මට කරදරයක් නැහැ කියලාද
දන්නේ?
ඔය බල්ලෙක් හිටියාවේ මට කරදරයක් නැහැ. ඉතින් ඔය හිටපු දෙයක් කියලා ගණන් ගන්න නැතුව ඉන්නත් පුළුවන් නේද? එතකොට අපි දන්නේ නැහැ ඇත්ත දැනගෙනද නැත්නම් මෙතන හිටවත් නිසාද කියලා.
පිළිගැනීමක් කියනවා නම් මේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තොත් එහෙම අඩුගානේ බලනවා. ඒකත් බලලාත් යනවා. බල්ලෙක් මේ ධර්මාවේ එක පුරන්නවා.
ඒක හරිය වහන්සේ කියන එක. හැබැයි ඔකේ වෙන්න පුළුවන් පැති ගොඩක්
තියෙනවා. මොකද තමන් අඳුරන
බල්ලෙක් හිටියොත් එච්චර ගණන් ගන්න නෑ සමහර වෙලාවට.
සමහර බල්ලෝ
වෙන බල්ලෙක් ආවොත් එහෙම නෙමෙයි නේ. ඒ හැමදාම දැකලා පුරුදු බල්ලන්ට තරහකාරයෙක් වුණත් එච්චර ගණන් ගන්න නෑ ටිකක් කල් යනකොට. එහෙම දේවල් තියෙනවා. ඒ නිසා අපිට වැත්ත දැනගෙන ද නැද්ද කියන එක ටිකක් ඔව් ඒක හිතා ගන්න අමාරුයි.
මුතන තියෙන්නේ අපි බල්ලෙක් වෙලා ඉන්න මේ බුදුව දැක.
දැන් අපේ
අය සෝර ගන්නනේ.
දැන් අපේ ගෙදර බල්ලෙකුත් ඉන්නවා පූසෙක. මුන්දෙන්න යාළුයි. හරි. වෙන පූසෙක් ආවොත් එහෙම රුප්පන්නනවා.
ඒක දිගන්නේ නෑ.
ඒක කොහොමද දේවල් තියනවා
හිතනවා
ඒක හිතන හිතනවට එහා තව දේවල් තියනවා. ඉතින් අපි මෙතන ගන්න ඕන ඔය දැන් උපමාවෙන් අපි තේරුම් ගන්න ඕන අර බල්ලා රැවටෙනවා වගේ අපිත් රැවටෙන්න පුළුවන් ද කියන්නේ. ඒකයි උපමාව ගන්න. අපි එහා පාවිච්චි කරන කොටත් බල්ලා මුලා වුණාගේ අපි මුලා වෙන්න පුළුවන් කියන්නේ. එතකොට මේවයි දැනගන්න ගොඩාක් තියෙනවා.
මුලහරියනකට
දුන්නේ අනිච්ච සංඥා සූත්‍රය කියලා පොතක්. ඒකේ තියෙනවා. දැන් ඔබ වහන්සේට ඕක අල්ලගන්න පුළුවන්. ඒක බලන්නකො. මොකද අපි පුරුදු වෙලා තියෙන අනිත්‍ය වඩන්න කියලා මේ තියෙන දේ වෙනස් වෙනවා කියලා බලන්න.
මේ සූක්ෂම ධර්මයන් උපදවන කරන සූක්ෂම විදිය.
දැන් එකමට හිතන්න.
ඔව්.
දැන් අපි ශරීරයක් තියෙනවා. ඕක වෙනස් වෙනවා කියලානේ බලන්න. දැන් හිතන්න අර බල්ලට අපි ওই භාවනාව උගන්වනවා ওই මුලාවෙන් මිදෙන්න කියලා. ඌ මොකක් කරයිද? අන්න බල්ලෙක් ඉන්නවා. වෙනස් වෙන අනිත්‍යයි කියලා හිතයිනේ. අපි හෙන්ද එක රූපයක් ගැන අපි අනිත්‍ය වඩන්නේ කොහොමද? ඕක වෙනස් වෙනවා කියන්නේ. දැන් බල්ලත් අන්න බල්ලෙක් ඉන්නවා. ඕක හිටියට වෙනස් වෙනවනේ අනිත්‍යනේ කියලා බලබලා හිටියෝ. උන්ට ඇත්ත අවබෝධ වෙයි.
නෑ.
නැතන හංකාක් නොවනින් විමසන්න ඕන තැනක් තියෙනවා. එතකොට බුද්ධ දේශනාවක් තියෙනවා අනිච්ච සංඥාව වඩන්නේ මෙන්න මෙහෙමයි කියලා. බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා කෙසේ වඩන අනිච්ච සංඥාවෙන් මේ කෙලෙස් දුරු වෙයිද? කියලා ඒකට උත්තරේ දෙනවා උන්වහන්සේ. මේක තමයි අනිච්ච සංඥා සූත්‍රය. ඒකෙදි කියනවා රූපේ අනිච්ච සංඥාව වඩන්න ඕන. කොහොමද වඩන්නේ? මෙන්න මේ කරුණු තුනක් බලන්න ඕන කියලා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන ජාති තුන බලනවා නම් එයා රූපේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ. කෙලස් දුරු වෙන විදිහට. ඉති රූපං ඊළඟට කියන්නේ ඉති රූපස්ස සමුදයෝ. ඒ රූපේ සමුදය මොකක්ද? හටගත්තේ කොහොමද කියලා බලන්න. වෙනස් වෙන හැටි නෙමෙයි බලන්න කියන්නේ. ওই රූපේ හටගත්තේ කොහොමද කියලා බලන්න කියනවා. සමුදය හොයාගන්න. සමුදය හොයාගත්තු දවසට පේනවා ඒ සමුදය තියෙනකන් විතරයි ওই රූපේ තියෙන්නේ. සමුදය නැත්තම් ඕක තියෙන්න පුළුවන්. නෑ. සමුදය ඒ දුකට හේතුව තෘෂ්ණාව කියලා දුක්ඛ සමුදය දාන්න පුළුවන්. දැන් රූපය
සමුදාය
ගැන හේතුව හොයාගන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. රූපය මේකයි, රූප සමුදය මේකයි. තෘෂ්ණාවත් සමුදයක් වෙනවා. ඒක ඉස්සෙල්ලා මම කිව්වේ අර ආහාර ඒකත් ප්‍රත්‍ය වෙනවා. හැබැයි ඒක නුවණින් දකින්න ඕනේ. ඒක
තමයි දෙකක්.
ඔව්. හැබැයි අපි නිකම්ම තණ්හාව කියුවට හරියන්නේ නැහැ. මේක අවබෝධයෙන් කියන්න ඕනේ. කොහොමද එතන තණ්හාව එන්නේ කියන එක. දැන් අපි නිකන් කිව්වොත් මේ කුටුවට හේතුව තණ්හාව කිව්වොත් තේරෙනවද? නේද? තණ්හාව තියෙනවා. ඒක සියුම්. ඒක වෙනම අඳුර ගන්න ඕනේ.
වේදනාවනේ
උපාදානේ ඇති වෙන්න බෑ තණ්හාව නැතුව. එහෙම ධර්මතාවයක් තියෙනවා. තණ්හා පච්චා උපාදාන. හැබැයි ඒක ඒක
ඔය
සූක්ෂමයි. ඔය අපි හිතන් ඉන්න තණ්හාව නෙවෙයි. ගැඹුරක් තියෙනවා. දැන් අපිට රූප දකින්න තණ්හාවක් තියෙන නිසාමයි ඇහැක් කියන එකක් උපද්දවන්නේ.
ඒක තම තියෙනවා ප්‍රති. ඒක විදිහට
තියෙනවා. හරි. ඒකම තමයි. දකින්න හරි ආසයි. අපි අකමැති උනත් දකින්න තරහකාරය උනත් ඉන්නවද බලන්න
හිතෙන්නේ.
කමැතිව දේ උනත් මම බලන්න ආවා. දැන් ඒ වගේ හැංගිච්ච කියන්නේ ඇහැ උපද්දන්නේම තණ්හාව නිසා. ඒක ආයතන වලට අජ්ජත් ආයතනයි බහිද්ද ආයතනයි කියනවා. ආහාර කර්ම තණ්හා අවිද්‍යාව. හතරම ප්‍රත්‍යය. ඔව වෙන වෙනම තේරුම් ගන්න තියෙනවා. ඒකයි මේ විදර්ශනාවේදී ඔය දැනගන්න.
මේ දවස්වල
අභිධර්මයේ ඉගෙන ගන්න ඕන මොකක් සඳහාද කියන එක මතක තියාගන්න. වචන ටිකක් පාඩම් කරන්න නම් නෙවෙයි. තව දැනුමක් ගොඩ ගහ ගන්න නම් නෙවෙයි.
දැන් මම
ඔය ගානේ සෝවාන් මාර්ගයවත් විවෘත කරගන්න. ඒ අදහසින් ඉගෙන ගන්නවා. නැත්තම් පොත් ටිකක් පාඩම් කරලා උග මතක තියාගෙන ඉඳී. කටපාඩම් කර කර හිත ගාන ගණගෙන ඉඳී. ඒක නිවේ විතර අපේ ලෝක ඉගෙන ගන්නේ ඇයි කියන එක දැනගෙන ඒ පැත්තෙන් තමයි ඉගෙන ගන්න. අපි ධර්ම ප්‍රයෝජනයි.
ඔය ඉගෙන ගන්න කාරණාටික ක්‍රියාවේ උතුමනේ ආගෙතයි ආවනා උපදේශ ටිකක් ඕන තමයි. මොකද ඉතින් ඒක
අන්න එතෙන්ට තමයි යනවා. දැන් උන්වහන්සේ හුවා විඥානේ සිතයි මනසයි යරව මේවා ප්‍රශ්නට යමක් කියලා අභිධර්ම මහත්තයාගෙන් අහගන්න කියලා. බුදුහාමුදුරුවෝ විඥානේ මායාකාරයට උපමා කරනවා නම් අපි දැනගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඇයි විඥානේට මායාකාරය කියන්නේ? කියන අර්ථය ගන්න. විඥානේ කොහොමද අපි මුලා කරන්නේ කියන පැත්ත හොයාගන්න. තමන් ටිකක් වෙන්නේ මනෝ විඥානේ අපි මුලා කරන හැටි. වෙනවා මනස. බල්ලව මුලා කළා නම් ඒ විඥානේ අපි ඔය මුලා නතර ඉන්නේ. අපිත් ඒ විදිහට නම් ආයතන පාවිච්චි කරනවා. ඒක ඒ හරි සියුම් මේක කොහා ගන්නවා. ඒකට තමයි මේ දහම තියෙන්නේ ඇත්තටම. බුදුරජාණන් වහන්සේ හැමතැනම විස්තර කරන්නේ මොනවයි මුලාවේ නිදෙන විදිහ. ගන්න පුළුවන්. ඒක එතන දැනගත්තොත් අපහසු නෑ. අපිට වෙලා තියෙන්නේ ඔක ඇහෙන්නේ නිකන්. ඒක දැන් මේ විදිහට තව ටිකක් ප්‍රබවංශ හිතුවොත් තව ටිකක් ඕකේ එළි වෙනවා. දැනට නිකන් අර පොතේම ටිකක් කියවලා බලන්න ඒකට ඉවරයි. දැන් කියපු දේ තව පැහැදිලි වෙනවා. යෝලා වහන්සේලා වහන්සේලා ඔබ කතා කරනවා. මේක වෙන්න පුළුවන්ද බැයිද? ඒක තමයි ධර්ම
සාකච්ඡාව.
ඒක ඊළඟට මේක හරි කියලා වැටහෙනවා නම් ඒක ඊළඟට ප්‍රායෝගිකව දානවා. සත්‍ය හැමකටම හරියට තැනින් එකක්. ඒක ඇත්තටම එහෙ තියෙන එකද මේ දැනගත්තේ හිතෙන් හදපු එකද කියලා හිතට මතක් කරලා දෙනවා. අපි හිතෙන් හදපු එක උදේ හිත දැනගත්තා. ඒක එළිය තියෙනවා කියන්නේ අපේ මෝඩකමට නුලාවට. හිතෙන් හදපු දේ කොහොමද එළියෙන්නේ? ඒකට අපි අර බල්ලගේ මට්ටමට යනවා. හිතෙන් හදපු බල්ලා වතුරේ දිබ්බා වගේ වැඩක්.
ඒක තමයි.
ඒවව දදා පෙන්නනවා. තමයි නැත්නම් හිත එකපාරට මේ ඇත්ත දකින්න ලෑස්ති නෑ. මොකද අපේ පරණ සසර පුරුද්ද බලන්න.
ඒක
තමයි ඒකට තමයි දැන්. ඔබ දැනගත්තට පස්සේ ඔබ භාවිතා බහුලී කතා කියලා කියනවා. භාවිතා කරන්න බහුලවම භාවිතා කරන්න. දැන් ආයේ පරණ පුරුද්දට යන්න. ඒ වගේ දෙයක් මේ දර්ශනයේ. මාරය බලවත් අපිව අදිනවා නිතරම.
අපි අර නාවිතා
බලවත් ඉන්න තැන තියෙනවා කරනු කරපත්ත දැන් ඒක කියනවා මාරය බලවත් මාරය බල අඳුරගත්තොත් මාරයට ඉන්න බෑනේ. ඒක ඇත්ත. අපි අඳුර ගන්න නැති තාක් කල් අපි මාරයට අහුවෙලා. ආයතන ටිකනේ මාරයට යන. අපි මාරයට අහුවෙලා මේ අපාවිච්චි. හයිදට දුකට අහුවෙලා ලෝකෙට අහුවෙලා.
පංචෝදාය
මාරය මාර එක තැනක සාකච්ඡාවක් කියන්නේ බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියන්නේ ආයතන පහ මගේ කියලා. බුදුහාමුදුර පිළිගන්නවා. ආයතන හැය වාගේ තමයි. හැබැයි අපි ඕකට අහු වෙන්නේ නැහැ. ආයතන ආයතන පාවිච්චි කරනවා අහු වෙන්නේ. නිමිති අරගන්න. අපි කියනවා ඒ ලස්සන සූත්‍ර තියෙනවා නේ. නිවාප සූත්‍රය කියලා අර මුවරන් කිව්වක් උපමා කරලා එහෙම කියන සූත්‍රයක්
තියෙනවා.
ආයතන හය ගැනමයි බලන්න කියන්නේ. සලායතන සූත්‍රයම බලන්න කියලා. ඒ හරි ලස්සන තව ඕනනම් අපේ සාකච්ඡා දෙන්නම් මේ CD එහෙම ගෙනද්දි. මේක තව අහන්න
කැමතියි. ඔය ඒක ගෙනද්දි. අපිට දුන්නු. නෑ නෑ.